අනුරාධපුර KB රත්නායක විද්‍යාලයේ ගණිත ආචාර්ය සිරිමෙවන් ධර්මවික්‍රම මහතාට.
අයිබුවන් දරුවනේ, 11 ශ්‍රේණිය ගණිතය සඳහා වූ කාලය ඔබ වෙනුවෙන් වෙන්කර ගැනීමටයි. තරභාණ්ඩයක් සඳහා තීරුබදු ප්‍රතිශතයේ 36% වූ අතර තීරුබදු වශයෙන් ගෙවූ මුදල රුපියල් 72,000ක් විය. එහෙනම් අපෙන් අහනවා මේකේ භාණ්ඩයේ වටිනාකම කීයද කියලා. ඒතොර දරුවනේ, සාමාන්‍යයෙන් වෙනද අපිට දෙන්නේ භාණ්ඩයේ වටිනාකම දීලා තීරුබදු ප්‍රතිශතයේ දීලා තීරුබදු කියවන්න ඕනේ කීයද කියලා. නමුත් මේ ගැටලුවේදී තියෙන්නේ මොකද්ද? මේ 136ක් වෙච්ච තීරුබද්ද මෙයා ගෙවලා තියෙනවා රුපියල් 72,000ක් ලෙස. දැන් අපිට මේකෙදි මුළු වටිනාකම කියලා කියන්නේ, දැන් සාමාන්‍යයෙන් බලන්න අපි භාණ්ඩයේ වටිනාකම රුපියල් 100ක් නම් දරුවනේ අපි ගෙවන්න ඕනේ රුපියල් 36ක්. එහෙම නැත්නම් අනිත් පැත්තට හිතුවොත් රුපියල් 36ක බද්දක් ගෙවන්නේ රුපියල් 100ක් වටින භාණ්ඩයක් වෙනුවෙන්. දැන් අපෙන් අහන්නේ රුපියල් 72,000ක් ගෙවලා තියෙන්නේ කීයක් වටින භාණ්ඩයක් වෙනුවෙන්ද කියලා. අපි හිතුවට දරු මේක මෙහෙම සම්බන්ධතාවයක් ගොඩනගමු. භාණ්ඩයේ වටිනාකමින් 36ක්. භාණ්ඩයේ වටිනාකමින් 36ක් සමානයි. එහෙමනම් කීයක්ද රුපියල් 72,000ක්. මොකද මෙයා ගෙවලා තියෙන්නේ භාණ්ඩයේ වටිනාකමින් 36ක් තමයි බදු ලෙස. එහෙමනම් ඒ බද්ද කියන්නේ භාණ්ඩයේ වටිනාකමින් 36ක්. එහෙනම් අපි මේක ඊළඟ සම්බන්ධතාවයේ ගමු. වටිනාකමින් 100% කියන්නේ දරුවනේ, එහෙනම් 72,000 අපි බෙදා ගන්න ඕනේ 36ෙන්. එතකොට අපිට එනවා කීයක්ද? රුපියල් 2000ක්. එහෙනම් භාණ්ඩයේ වටිනාකම කොටස් 100කට බෙදුවාම ඒ 100ෙන් එකක් තමයි රුපියල් 2000 කියන්නේ. එහෙනම් මුළු වටිනාකම හොයන්න දරුවනේ අපි මේ රුපියල් 2000 කියන එක ගුණ කරන්න ඕනේ 100ෙන්. මොකද භාණ්ඩයේ වටිනාකම කියන්නේ 100ෙන් 100ක් කියන එක. එතකොට අපිට එනවා බලුනේ මේකට රුපියල් 210,000ක්, එහෙම නැත්නම් ලක්ෂ 2ක්. එහෙමනම් මේකේ පළවෙනි එකේ උත්තරේ එන්න ඕනේ අපිට රුපියල් ලක්ෂ 2ක්. බදු ගෙවන්න කලින් භාණ්ඩයේ වටිනාකම රුපියල් ලක්ෂ 2ක්. දෙවෙනි එක බලන දරුවනේ අපිට දීලා තියෙනවා කුලකවල අනේකත්ව අතර සම්බන්ධයක් NA-B 60යි, NA-25යි, NB-35යි. N කියලා කියන්නේ අනේකත්වය. ඒක නැත්නම් එම කුලකේ තියෙන අවයව ගණන. මේවත් එක්ක සම්බන්ධ වෙච්ච ඔයාලට මතක ඇති තියෙන සූත්‍රයක් දරුවනේ, N A මේලේ B සමානයි N A ධන N B ඍණ N A ඡේදන B. ତେଣୁ මේකේ අපිට ඒ සූත්‍රයට ආදේශ කරොත් දරුවනේ, A මේලේ B කියන්නේ ඔන්න 60 සමානයි 25 ධන 35 ඍණ. බලන්නකෝ දැන් මෙතන 25යි 35යි එකතු වුණාම 60යිනේ. එහෙමනම් මේකේ ඡේදන කුලකේ අවයව කිසිවක් නැහැ. ඒ කියන්නේ ඡේදන කුලකයක් නැහැ මේකට. ඒ කියන්නේ මේක වියුක්ත කුලක දෙකක් වෙන්න ඕනේ. ඔයාලට මතක ඇති වෙන් රූප සටහනක නම් මේ වියුක්ත කුලක දෙක A සහ B කීවොත් A සහ B වෙන් රූපේ අර රවුම් දෙක වෙන වෙනම ඈඩ් කරලා අපිට අඳින්න ඕනේ. එහෙනම් අපි මේකේ තියෙන මේ සම්බන්ධතාවත් එක්ක අපිට උත්තර හතරක් දීලා තියෙනවා බලන්න. එතකොට මේකේ තියෙනවා A ඡේදනයේ B කුලකේ අභිශූන්‍ය වේ. ඔව්. එතකොට ඒක හරි. මොකද A ඡේදනයේ B මේකේ ඡේදනයට අවයව එන්නේ නැහැ නේ මොනවත්. ඒක හරි. එතකොට A ඡේදනයේ B අභිශූන්‍ය වේ කියන කොටුවට හරි ලකුණක් එන්න ඕනේ. ඊළඟට කියනවා A උපකුලකයක් වේ B කියලා. එතකොට A උපකුලකයක් වේ B කිව්වොත් දරුවනේ B කුලකේ ඇතුළේනේ A කුලකේ තියෙන්න ඕනේ. එහෙම වුණොත් ඡේදනයක් තියෙනවා. නමුත් මේක ඡේදනයක් නැති නිසා මේකේ දෙවෙනි ප්‍රකාශනය වැරදි. ඒ කියන්නේ A උපකුලකයක් වේ B කියන එක වැරදි. ඒතොර දෙවෙනි කොටුවට එන්න ඕනේ වැරද්දා. ඊළඟට කියනවා NA ඡේදනයේ B සමානයි බිඳුවයි. ඒ කියන්නේ A ඡේදනයේ B කියන කුලකේ අවයව කිසිවක් නැහැලු. හරි. එතකොට ඒකත් හරියනම් තුන්වෙනි උත්තරේට ඉස්සරහින් තියෙන කොටුවට එන්න ඕනේ හරි ලකුණක්. ඊළඟට කියනවා මොකද්ද? NA ඡේදනයේ B සමානයි NA ධන NB. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද ඒක අපිට එන්න ඕනේ මොකද්ද? NA මේලේ B සමානයි NA ධන NB කියන එක. එහෙමනම් හතරවෙනි කොටුවටත් එන්න ඕනේ වැරද්දක්. එතකොට එන්න ඕනේ දරුවනේ මේ විදිහට පළවෙනි කොටුවට හරියක්, දෙවෙනි කොටුවට වැරද්දක්, තුන්වෙනි කොටුවට හරියක්, හතරවෙනි කොටුවට වැරද්දක් විදිහට. ඔන්න එහෙමනම් දෙවෙනි ප්‍රශ්නය හරි. ඊළඟට අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අපිට සරල සමීකරණයක්. හැබැයි ගණිත කරුණු තුනක් විතර කරපු එකක්. බලන්නකෝ 2x බෙදීම 3 ඍණ 5 සමානයි 7. ඒ කියන්නේ x කියන අඥාතය දෙකෙන් ගුණ කරලා 3ෙන් බෙදලා 5ක් අඩු කරපුවාම උත්තරේ එනවලු 7ක්. එතකොට මේක විසඳීමේ පළවෙනි පියවර වෙන්න ඕනේ මේ අඩු කිරීමේ 5 කියන එක අපි මේ පැත්තෙන් ඉවත් කරගන්නවා දෙපැත්තටම 5ක් එකතු කරලා. එතකොට එනවා දරුවනේ අපිට 2x බෙදීම 3 සමානයි 7 ධන 5 කියන්නේ 12ක් කියලා. ඊළඟට අපි ඉවත් කරගන්න ඕනේ ගණිත කර්මය මොකද්ද? 2x බෙදීම 3. ඒ කියන්නේ බෙදීම 3 කියන ගණිත කර්මය ඉවත් කරගන්න අපි සමීකරණ දෙපැත්තම 3ෙන් ගුණ කරනවා. එතකොට අපිට සම්බන්ධතාවය එනවා 2x සමානයි 36 කියලා. එහෙනම් දරුවනේ 2x සමානයි 36 නම් දැන් දෙපැත්තම සමීකරණේ දෙකෙන් බෙදලා අපිට අවසාන උත්තරය එනවා x සමානයි 18යි කියලා. එහෙමනම් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ තියෙන්න ඕනේ වලගාව 18 කියන එක. දැන් හතරවෙනි ගාන මං හිතන්නේ අපිට මීට කලින් ගැටළු වලදී මේ විදිහේ ගානක් හම්බුනේ නැහැ. පොඩි වෙනස්කමක් තියෙනවා. මේකේ තියෙනවා වම් පැත්තේ තියෙනවා දීපද ප්‍රකාශන දෙකක් x ඍණ 3 සහ 2x ධන 1 කියලා. එතකොට සමාන ලකුණෙන් අනිත් පැත්තේ තියෙනවා ax වර්ග ඍණ 5x ධන b කියලා. මේක සමාන ලකුණක් තියෙන නිසා දරුවනේ එහෙමනම් වම් පැත්තේ දීපද ප්‍රකාශන දෙක සුළු කරපුවාම එන උත්තරය සහ ඒ වගේ මේ උත්තරේ තියෙන x වල තියෙන සංගුණකයි දකුණු පැත්තේ අපිට ওই දීලා තියෙන ax වර්ග ධන bx ඍණ 5x ධන b කියන එකේ ওই x වර්ගයේ x වල සහ නියත පදයයි දෙක අපිට පුළුවන් සමාන කරගන්න. එහෙමනම් අපි ඉස්සරලම වම් පැත්තේ දීපද ප්‍රකාශනයේ සුළු කරගත්තොත් අපිට එනවා දරුවනේ සුළු වෙලමනාම 2x වර්ග ඍණ 5x ඍණ 3 කියලා. ඒ කියන්නේ x ඍණ 3 සහ 2x ධන 1 කියන දීපද ප්‍රකාශන දෙක සුළු කරගත්තාම දරුවනේ අපිට එන්නේ 2x වර්ග ඍණ 5x ඍණ 3 කියලා. දැන් ඒක සමානයිලුනේ ax වර්ග ඍණ 5x ධන bට. එහෙනම් බලන්නකෝ දැන් x වර්ගයේ සංගුණකේ වම් පැත්තේ 2යි. අනිත් පැත්තේ තියෙන්නේ a කියලානේ. එතකොට ax වර්ගය නම් මේ දෙන්න සමාන නම් x වර්ගයේ තියෙන සංගුණක දෙක සමාන වෙන්න ඕනේ. එහෙමනම් දරුවනේ a සමානයි 2යි. ඊළඟට බලන්නකෝ bx කියලා කියන්නේ සාමාන්‍යයෙන් එතකොට මෙතන ax වර්ග ඍණ 5x නේ. ඒක බලන්න වම් පැත්තේ x වල සංගුණකේ ඍණ 5යි. දකුණු පැත්තේ x වල සංගුණකේ ඍණ 5යි. එතකොට ඒකේ ගැටලුවක් නැහැ. ඊළඟට තියෙන්නේ නියත පද දෙක. වම් පැත්තේ තියෙන නියත පදේ ඍණ 3යි. දකුණු පැත්තේ තියෙන්නේ b කියලා. එහෙමනම් b සමානයි කීයද? ඍණ 3යි. නැත්නම් a සමානයි 2යි, b සමානයි ඍණ 3යි කියලා තමයි අපිට මේකේ උත්තරේ එන්න ඕනේ. තොර පස්වෙනි ගාන බලන දරුවනේ ඒකත් මීට කලින් අපිට හම්බ වුණ නැති විදිහේ ගැටලුවක්. මේකේ තියෙනවා x කියලා සහ අංශක 120 කියලා. මේකෙදි බලන දරුවනේ x කියලා කියන්නේ කේන්ද්‍රයේ තියෙන අරයන් දෙකට මැදි වුණ කෝණයනේ. එතකොට ඕකේ තියෙනවා ඡාප දෙකක්. එකක් තමයි මහා ඡාපය. x වලට පිටින් තියෙන ඡාපයේ මගින් කේන්ද්‍රයේ ආපාතනය කරනවා කෝණයක්. එතකොට ඒක එනවා මොකද්ද? 360 ඍණ x කියලා. ඒකෙන් පරිධිය මත ආපාතනය කරලා තියෙනවා අංශක 120ක කෝණයක්. එහෙනම් ඔයාලට අර 10 වසරේදී අපි ඉගෙන ගත්ත ප්‍රමේය මතක් වෙන්න ඕනේ. වෘතචාපයක් මගින් කේන්ද්‍රය ආපාතිත කෝණය පරිධිය ආපාතිත කෝණයෙන් දෙගුණයක්. ඒ අනිත් පැත්ත ගත්තොත් පරිධිය ආපාතිත කෝණය වගේ දෙගුණයක් තමයි. එතකොට දැන් බලන්න පරිධිය ආපාතිත කරලා තියෙන අංශක 120ක කෝණයක්. එහෙනම් කේන්ද්‍රය ආපාතිත කරන්න ඕනේ ඒ වගේ දෙගුණයක් 240ක්. ඒ කියන්නේ x වලට පිටතින් තියෙන පරාවර්ත කෝණයේ අගේ අංශක 240ක්. නම් x වල අගේ හොයාගන්න මොකද කරන්න ඕනේ? කේන්ද්‍රය වටා කෝණවල එකතුව 360ක් නිසා 360න් අර පරාවර්ත කෝණයේ අගේ 240 අඩු කරන්න. එතකොටත් අපිට එන්නේ දරුවනේ අංශක 120 කියලාමයි. එහෙනම් x වලගේ එන්න ඕනේ අංශක 120ක් කියලා. ඊළඟ බලන්න 6 වෙනි ගැටලුව තියෙනවා පැයට කිලෝමීටර් 72ක වේගයකින් ගමන් කරන වාහනයක් තප්පර 40කදී කොච්චර දුර යනවද කියලා. එතකොට මේක පැයට කිලෝමීටර් වලින් දීලා අපෙන් තප්පරයට මීටර් අහනකොට මොකද කරන්න ඕනේ දරුවනේ? අපි පැයට කිලෝමීටර් කියලා තියෙන වේගය තප්පරයට මීටර් කියලා හරව ගන්න ඕනේ. එතකොට පැයට කිලෝමීටර් 72යි කියන එකේ තේරුම දරුවනේ, මේ වාහනය කිලෝමීටර් 72ක් යනවා පැය එකකදී. ඒ කියන්නේ අපි ඔක ලිව්වොත් කිලෝමීටර් 72 බෙදීම 1H කියලා නෙන්නේ. එතකොට කිලෝමීටර් මීටර් කරගන්න ඕනේ, පැය තප්පර කරගන්න ඕනේ. කිලෝමීටර් 72 මීටර් කරන්න අපි 1000න් ගුණ කරනවා. පැය 1 තප්පර කරන්න අපි 1 ගුණ කරනවා 3600න්, එහෙම නැත්නම් 3600න් බෙදනවා. එතකොට 72 1000න් ගුණ කරලා 360න් බෙදුවහම අන්න එනවා එයාගේ වේගයේ තප්පරයට මීටර් කියලා. ඒතර දරුවනේ මේක සුළු වුණාම මේ 1000.2කට 3600.2ක් අපිට සුළු වෙනවා 100න් බෙදපුවාම. ඊළඟට හරේ තියෙන 36ට 36 ඒවා 1යි, ලවේ තියෙන 72 සුළු වෙනවා 72ට 36 ඒවා 2යි කියලා. එතකොට දැන් හරේ තියෙන්නේ 1මයි, ලවේ තියෙනවා 2 ගුණ කිරීම 10. ඒ කියන්නේ තප්පරයට මීටර් 20යි. එතකොට මේ තියෙන්නේ මොකද්ද? මේ පැයට කිලෝමීටර් 72ක වේගයෙන් ධාවනය වන මෝටරය තප්පරයකද ගමන් කරන දුර කොච්චරද? තප්පරයකට මීටර් 20යි. අපෙන් අහන්නේ තප්පර 40කදී ගමන් කරන දුර. එහෙනම් මේක අපි දරුවනේ 40න් ගුණ කරන්න, එතකොට එනවා 800යි මීටර් කියලා. එහෙනම් 6 වෙනි ගැටලුවට අපිට උත්තර එන්නේ මීටර් 800ක් කියලා. 7 වෙනි ගැටලුව බලන්න. 7 වෙනි ගැටලුවේ ඒකත් වෘතය තියෙනවා. BOA කියලා කියන්නේ බලන්න, ඔයාලට ඒක විස්කම්භයක් බව පේනවා. ඊළඟට BD කියන්නේ සරල රේඛාවක්ලු. එතකොට BOA කියන්නේ සරල රේඛාවක්, ඒක විස්කම්භයක්. අපෙන් අහන්නේ මොකද්ද? CXD කියන කෝණය යගේ. තදරුණේ මේක හොයාගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් මෙහෙම අපිට පුළුවන් බලන්න, BXC කියන ත්‍රිකෝණයේ, එහෙම නැත්නම් BAC කියන ලොකු ත්‍රිකෝණයේ බලන්නකෝ. අර විස්කම්භය හරහා ගියේ BA පාදයයි, AC සහ BC ඡේදුනම හැදින BAC උත්තර ත්‍රිකෝණයේ C කෝණයේ යගේ අංශක 90ක්නේ. ඒක ඍජු කෝණික ත්‍රිකෝණයක්. මොකද විස්කම්භයක් මගින් අර පරිධිය මත ආපාතනය කරන්නේ ඍජු කෝණයක්, අර්ධ වෘත්තයක කෝණය. එතකොට ඔන්න සීවලාගේ අංශක 90යි. ඔයාලා පොතේ ලියාගත්තත් කමක් නැහැ. එතන එතකොට තියෙනවා CBX වල අගය අංශක 25යි, BCX වල අගය අංශක 90යි. CXD කියන්නේ දරුවනේ එතකොට BCX කියන ත්‍රිකෝණයේ BX පාදය දික් කරපුවාම හැදෙන බාහිර කෝණය. එතකොට මේ බාහිර කෝණය සමාන වෙන්න ඕනේ අර අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව. ඒ කියන්නේ අංශක 90.25ට. එහෙනම් අපිට ලියන්න පුළුවන් CXD සමානයි අංශක 90.25යි. ඒ කියන්නේ අංශක 115යි. මම හිතන්නේ අපිට ඒක හදන්න තියෙන ලේසිම ක්‍රමය ඒක. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මෙහෙම ගන්න. BXC කෝණය හොයන්න පුළුවන්. අර BXC ත්‍රිකෝණයේ අතනාංශක 25යි B කෝණය. එතකොට X වල කෝණය හොයන්න 90.25ක් අඩු කරපුවාම එනවා දරුවනේ එතන 65යි කියලා. එතකොට ආපහු එතන එනවා බද්ධ කෝණය BXC සහ CXD 180යි. එතකොට BXC 65යි නම් 180න් 65ක් අඩු කරපුවාමත් 115යි කියලා අපිට ගන්න පුළුවන්. එතකොට කොහොම හරි අවට අවසාන උත්තරේ එන්න ඕනේ CXD වලගේ අංශක 115ක් කියලා. දැන් බලන්න 8 වෙනි ගානේ අපිට කියනවා වෘත්තාකාර තැටියක්, එහෙම නැත්නම් ආස්තරයක් තියෙනවා. මෙයාගේ වක්‍රධාරයේ දිග සෙන්ටිමීටර් 88යි. එතකොට වක්‍රධාරයේ දිග කියන්නේ දරුවනේ අපිට තේරෙන්න ඕනේ මේ කියන්නේ මේ වෘත්තාකාර ආස්තරයේ පරිධිය කියන එක. එතකොට පරිධිය 88යි කියන්නේ පරිධිය හොයන්න අපි දන්නවා අපි ගාව තියෙන සූත්‍රයක් 2πr කියලා. එතකොට මේකේ 2πr වල අගේ තමා දරුවනේ අපිට දීලා තියෙන්නේ 88යි කියලා. එහෙනම් අපි සම්බන්ධතාවයක් ලියාගන්න මේ විදිහට 2π r සමානයි 88යි අපෙන් ආන්නේ. අරේනේ එහෙනම් 2යි ගුණ කිරීම π වෙනුවට 7/22 ආදේශ කරගන්න දරුවනේ. r වෙනුවට r එහෙම තියන්න සමානයි 88යි. දැන් වම් පැත්ත සුළු වුණාම අපිට එනවා 44යි r බෙදීම 7 සමානයි 88යි. එහෙනම් r උක්ත කරගන්න අපි 7 ගුණ කරලා 44 බෙදෙනවා වම් පැත්ත. දකුණු පැත්තත් 7 ගුණ කරලා 44 බෙදන්න. එතකොට 44ට 44යි 7ට 7යි සුළු වුණාම r සමානයි. මෙතන එනවා හරේ 44ට 44 ඒවා 1යි, ලවේ 88ට සුළු වෙනවා 44 ඒවා 2යි. එතකොට දෙවරක් හත කීයද? සෙන්ටිමීටර 14යි. ඔන්න අපිට එනවා එතකොට මේ වෘත්තාකාර තැටියේ අරේ සෙන්ටිමීටර 14ක් කියන. 9 වෙනි ගැටළුවේ බලන්න දරුවනේ අපිට තියෙනවා 4 බිඳුව ඍණ 4 සමාන්තර ශ්‍රේණියක්. එයාගේ 10වන පදේ හොයන්න. එතකොට සමාන්තර ශ්‍රේණියක n වන පදේ හොයන සූත්‍රය වලට මතක් කරගන්න වෙනවා. Tn සමානයි a ධන n ඍණ 1යි d කියලා. දැන් අපෙන් අහන්නේ 10, ඒ කියන්නේ t 10 n වෙනුවට 10 ආදීස් කරපුවාම සමානයි, ඒ කියන්නේ මේකේ පළවෙනි පදේ දරුවනේ 4 ධන n කියන්නේ එතකොට 10 වෙනි පදේනේ අහන්නේ. එතකොට කියනවා 10 ඍණ 1 වරක්. ඔන්න මේකේ පොදු අන්තරය කීයද? පොදු අන්තරය හොයනද පෙර පදයෙන් පසු පදේ අඩු කරන්න ඕනනේ අපි. එතකොට 7 4ක් අඩු කරොත් එනවා ඍණ 4යි කියලා. නැත්නම් ඉතින් ඍණ 4ෙන් බිඳුවක් අඩු කරත් එනවා ඍණ 4යි කියලා. එහෙනම් d වලගේ ඍණ 4යි. අපි සුළු කරමු එතකොට 4 ධන 10 එකක් අඩු වුණාම 9යි, 9 ඍණ 4ෙන් ගුණ වුණාම ඍණ 36යි. 4ට එකතු කරන්න ඕනේ ඍණ 36ක්. ඒ කියන්නේ උත්තරය එන්නේ දරුවනේ ඍණ 32යි කියලා. එහෙනම් 9 වෙනි ගානේ උත්තරේ එන්නේ ඍණ 32ක්. බලන්න 10 වෙනි ගාන. 10 වෙනි ගාන නම් ඉතින්නේ අපි ඇති වෙන්න මේ විදිහ ගණන් හදලා තියෙනවනේ. මේ ගානමත් සමහර විට හදලා තියෙනවත් දන්නේ නැහැ. බලන්න මේ කියහන්නේ මොකද්ද? වර්ගමූල 72 කවර පූර්ණ සංඛ්‍යා අතර පිහිටයිද? ඉතින් එතකොට අපි දන්නවා වර්ගමූල 72ට ඉදිරියෙන් තියෙනවා පූර්ණ වර්ග සංඛ්‍යාවක් වන සංඛ්‍යාව 81ක්. වර්ගමූල 72ට අඩුවෙන් තියෙනවා පූර්ණ වර්ගයක් වෙන සංඛ්‍යාව 64ක්. එතකොට වර්ගමූල 72 පිහිටන්නේ වර්ගමූල 64 සහ වර්ගමූල 81 කියන සංඛ්‍යා, ඒ කියන්නේ වර්ගමූල දෙක අතර. එතකොට අපි දන්නවා 64 වර්ගමූලය 8යි, 81 වර්ගමූලය 9යි. එහෙනම් 72 පිහිටන්න ඕනේ දරුවනේ 8 සහ 9 කියන පූර්ණ සංඛ්‍යා දෙක අතර. එහෙනම් අපිට උත්තරේ එන්න ඕනේ වර්ගමූල 72 කවර පූර්ණ සංඛ්‍යා අතර පිහිටයිද කියලා. ඇහුවොත් අපි කියන්න ඕනේ මොකද්ද? 8 සහ 9 අතර කියලා. ඊළඟට බලන්න 11 වෙනි ගාන. 11 වෙනි ගානේ අපෙන් අහනවා මොකද්ද? ටැංකියකින් 3/2ක් ටැංකියක් තියෙනවා. සංඛ්‍ය 3කට කොටස් 3කට බෙදපුවාම මේකෙන් 3/2ක තියෙනවලු වතුර ලීටර් 500ක්. අපෙන් අහන්නේ මොකද්ද? ටැංකියේ ධාරිතාව. ටැංකියේ ධාරිතාව කියන්නේ මේකට අල්ලන උපරිම ප්‍රමාණය. ඒ කියන්නේ 3/3ක් කියන එකනේ. ඉතින් 3/2ක් 500 නම් අපි නිකන් රූප සටහනක් ඇන්දක් දරුවනේ ටැංකිය 3ට බෙදුවොත් ඔහමනේ ඉන්නේ 3/1 3/1 3/1 කියලා ගත්තොත් 3/1ක් කියන්නේ 250යි. එහෙනම් 3/2ක් කියන්නේ 500යි, මුළු ටැංකිය කියන්නේ ලීටර් 750යි. ඒකට උත්තරේ එන්න ඕනේ 11 වෙනි ගානට ලීටර් 750යි කියලා. ඕක සාමාන්‍ය අපි අර ගණිත කර්මය යදලා හදනවා නම් ලියන්න ඕනේ 3/2ක් ටැංකියෙන් 3/2ක් සමානයි ලීටර් 500යි. එහෙමනම් 3/1ක් කියන්නේ කීයද බලනවා අපි? 500 දෙකෙන් බෙදලා එනවා ලීටර් 250යි කියලා. ඒතර 3/1ක් 250 නම් ටැංකිය ධාරිතාව කියන්නේ 3/3ක් හොයන්න 250 3 ගුණ කරගන්න. එතකොට අපිට එනවා 750ක් කියලා. මොන 11 වෙනි ගාන 12 වෙනි ගානේ අපෙන් අහනවා මොකද්ද බලන්න? යම් ණය මුදලක්. එතකොට ණය මුදල අපට දීලා නැහැ. යම් කිසි ණය මුදලක් 116ක පොලියක් අය කරනවලු ණය මුදල ලබාගෙන වසරකින් පොලිය සමග මෙයා රුපියල් 58000ක් ගෙවලා. එතකොට ණය මුදල අපි දන්නේ නැහැ. අපෙන් අහනවා එයා කීයක් ගත්තද කියලා. එතකොට බලන්න දරුවනේ මේකත් අපිට හදන්න පුළුවන්. එකක් තමයි අර සුළු පොලිය හොයන සූත්‍රයක් අපි ඔයාලට කියලා දීලා තියෙනවා. I සමානයි P, T, R බෙදීම 100 කියන සූත්‍රය. එතකොට ඒකේ තියෙන්නේ සුළු පොලිය සමානයි ණය මුදල ගුණ කිරීම කාලය ගුණ කිරීම පොලිය අනුපාතය කියන එක. එතකොට මේකෙදි අපිට දීලා තියෙන්නේ මොකද්ද? පොලිය සමග 58000ක් නේ ගෙවලා තියෙන 116ක පොලියක් ලබාගෙන. අපි බලමු මේකෙදි. එතකොට අපිට මේකෙදි ණය මුදල ලබාගත් ණය මුදල ගන්න ඕන නිසා මේ විදිහට ගම්මු. රුපියල් 100ක් ගත්තනම් එතකොට අපි ගත්තෝ ණය මුදල 100ක් නම් ආපසු ගෙවන මුදල කීයද? 116ක්. රුපියල් 100ක් ගත්තනම් ගෙවන්න ඕනේ 116ක්. දැන් මෙයා ආපහු ගෙවලා තියෙනවා කීයක්ද? 58000ක්. එහෙනම් ණය මුදල දන්නේ නැති නිසා අපි ගම්මු ඒක x කියලා. එතකොට සම්බන්ධයක් ලියා ගන්න පුළුවන් අපිට. ණය මුදල 100 නම් ආපසු ගෙවන මුදල 116යි. ණය මුදල x නම් ආපසු ගෙවන මුදල 58000යි. එහෙමනම් මේක දරුවනේ ඔයාලට මතක ඇති හරස් ගුණ කරන්න. එහෙම වුණාම එනවා අපිට 116 ගුණ කිරීම x සමානයි 58000 ගුණ කිරීම 100 කියන සම්බන්ධතාවය. එතකොට 116න් මේකේ දෙපැත්තම අපි බෙදා ගත්තොත් x වලට උත්තරයක් එනවා. දැන් 58000 ගුණ කිරීම 100 බෙදීම 116 කියලා. එතකොට මේක සුළු වෙනවා. 116න් 116ට 116 වයි 1යි 580ට 116 වයි 5යි කියලා. එතකොට එතන එනවා 500ක්. ඒ කියන්නේ 58000 116න් බෙදුනහම එනවා 500ක්. ගුණ කිරීම 100. එතකොට එනවා කීයක්ද? රුපියල් 50000ක් කියලා. ඔන්න එහෙනම් ඔහු ලබාගෙන තියෙන ණය මුදල රුපියල් 50000ක්. හරි. එහෙමනම් බලන්න දරුවනේ 13 වෙනි ගාන. 13 වෙනි ගානත් අපිට බොහොම හුරු පුදුරු දැකලා ගානක්. මොකද මේ වගේ අපි ලඝු ගණක වලින් දුන්නාම දර්ශකාකාරයටයි, දර්ශකාකාරයට දුන්නාම ලඝු ගණකාකාරයටයි ලියන්න ගොඩාක් ගණන් හදලා තියෙනවා මේ වෙනකොට. તો බලමු අපි මේකේ දීලා තියෙන්නේ දෙකේ පාදයට 64. ඒ කියන්නේ log 2 64 කියලානේ තියෙන්නේ. එතකොට දෙකේ පාදයට 64 ලඝු ගණකය පොතේ තියෙන දරුවනේ උතන 8යි කියලා ඒක කපලා හදාගන්න. එතනට එන්න ඕනේ 6 කියලා. එහෙනම් ඒක කපලා හදාගන්න. දෙකේ පාදයට 64 ලඝු ගණකයේ සමානයි 6යි. මේ තියෙන ක්‍රමයට අපි කියනවා ලඝු ගණක අංකණය කියලා. එතකොට මේක දර්ශකාකාරයෙන් ලියනකොට කරන්න වෙන්නේ මොකද්ද? අපිට 64 කියන්නේ දෙකේ කීවෙනි බලයේද කියලා ලියන්න. එතකොට අපිට ලියන්න පුළුවන් 64 සමානයි 2 6වෙනි බලය. ඒක තමයි. එතකොට මොකද්ද? දර්ශක අංකණය ලියනකොට අපිට ලියන්න වෙන්නේ 64 සමානයි 2 6 කියලා. එතකොට අපි බලමු එහෙමනම් ඊළඟට 14 වෙනි ගාන. අපේ 14 වෙනි ගානේදී අහනවා අපිට හරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 25ක් වන සිලින්ඩරයක උස දීලා තියෙනවා සෙන්ටිමීටර් 20ක් කියලා. අපෙන් අහනවා මේ සිලින්ඩරේ පරිමාව. එතකොට දරුවනේ සිලින්ඩරය කියන්නේ ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක්නේ. එතකොට ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක පරිමාව හොයනකොට අපි ඉගෙනගෙන තියෙනවා ඒ ඒකාකාර හරස්කඩෙහි වර්ගඵලය ගුණ කරනවා මොකෙන්ද? උසෙන්. ඉතින් මේකේ දැන් හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවනේ 25යි කියලා. එහෙනම් අපිට පුළුවන් පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම උස. පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම උස. මේක අදාළ වෙන්නේ ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවලට විතරයි. සිලින්ඩරය, ඝනකය, ඝනකාභය සහ ප්‍රිස්මය මෙන්න මේ ඝන වස්තුවලට අපි මේ කියාපු එක වළංගු වෙනවා. එහෙමනම් එන්න ඕනේ 25 හරස්කඩ වර්ගඵලය ගුණ කරන්න 20ෙන්. එනවා මොකද්ද පරිමාව ඝන සෙන්ටිමීටර් 500ක් කියලා. එතකොට මේ ඒකාකාර හාස්කඩක් නොවන ඝන වස්තු ගැන ඔයාලා සාකච්ඡා කරා මං හිතන්නේ 11 වසරේ පළවෙනි වාරෙදී ඝන වස්තු වල පෘෂ්ඨ වර්ග ඵලය සහ පරිමාව කියලා. එතකොට බලන්න ඒකෙදි ඔයාලට මතක ඇති අපි පිරමීඩයක පරිමාව ලබා ගත්තා. ඊට පස්සේ ගෝලයක පරිමාව ලබා ගත්තා. කේතුවක පරිමාව ලබා ගත්තා. එතකොට ඒ එකකදිවත් හරස්කඩ ඒකාකාර වුණේ නැහැ. ඒක නිසා ඒවට වෙන වෙනම සුවිශේෂ වූ සූත්‍ර අපි විසින් ගොඩනගා ගත්තා. එතකොට මේකෙදි අපිට ලේසි මොකද්ද? හරස්කඩ වර්ග ඵලය සහ උසගුණ කියලා උත්තරේ ගන්න. 15 වෙනි ගාන තියෙන්නේ අපිට VGE භාග දෙකක් සුළු කරන්න හරය VGE පද දෙකක් සහිත. බලන්න 5 බෙදීම 3x ඍණ 1 බෙදීම 6x සුළු කරන්න විතරයිනේ තියෙන්නේ. එතකොට මේකෙදී අපි දන්නවා VGE භාග දෙකක් සුළු කරනකොට හරය සමාන වෙන්න ඕනේ. එතකොට මේකේ හරය අපිට පුළුවන් දෙපකම 6x කරලා දාගන්න. ඒකදී 5 බෙදීම 3x කියන VGE භාගයේ හරය අපි 6x කරගන්න. මොකද කරන්නේ? හරය සහ ලවය දෙකෙන් ගුණකරනද එතකොට අපිට ලැබෙනවා 10 බෙදීම 6x ඍණ 1 බෙදීම 6x කියලා. 10 බෙදීම 6x ඍණ 1 බෙදීම 6x උත්තරයක් එනවා අපිට. කීයද? 9 බෙදීම 6x. එතකොට 15 වෙනි ප්‍රශ්නේ උත්තරේ එනවා 9 බෙදීම 6x කියලා. හැබැයි දරුවනේ මේකේ මේ හරය සහ ලවය 9යි 6යි 3ෙන් බෙදලා අපිට උත්තරේ තියන්න පුළුවන් 3 බෙදීම 2x කියලා. මම හිතන්නේ වඩා ගැළපෙන උත්තරේ 3 බෙදීම 2x කියලා සුළු කරලා තියන්න. මොකද අපිට ගාණේ කියන්නේ සුළු කරන්න කියලානේ. සුළු කරනවා කියන්නේ එහෙමනම් අවසාන උත්තරේ දක්වාම අපි මේක සුළු කරලා පෙන්වන්න ඕනේ. එතකොට දරුවනේ ඔන්න අපි පුනරීක්ෂණ අභ්‍යාස අංක 38 මේ පාර හොඳයි. මේ පාර ගණන් අපිට ඒකේ 15ක් තිබුණා. බලමු එහෙමනම් පුනරීක්ෂණ අංක 39 බලන්න. ඒකේ තියෙන්නේ මං හිතන්නේ එක ගාණක්. ඒ හා බී නම් ආයතන දෙකක් මුදල් ණයට දෙන ආකාරයේ පහත දැක්වේ. ඒතොර බලන්ද කොහොමද දෙන්නේ කියලා. ඒ ආයතනය එයාගේ වාර්ෂික පොලිය 18යි. පොලිය ගණනය කරන්නේ හීනවන ශේෂයට ණයහා පොලිය සමාන මාසික වාරික වලින් ගෙවීමට ගන්න පුළුවන්. එතකොට ඔයාලට මතක් වෙන්න ඕනේ දැන් හීන වෙන ශේෂ ක්‍රමයට ණය ගෙවීමේදී මේ ණය වාරිකේ අපි ගණනය කරගත්තේ කොහොමද කියලා. බී ආයතනේ බලන්නකො. බී ආයතනේ කියන්නේ මොකද්ද? එයාගේ වාර්ෂික පොලිය 10යි. පොලිය ගොඩක් අඩුයි. පොලිය ගණනය කරන්නේ වැල් පොලිය ක්‍රමයට. ඒකෙත් පුළුවන්ලු ණයහා පොලිය නියමිත කාලය අවසානයේ එකපාර ගෙවන්න ඕනේ. අනේ එතන පොඩි ගැටලුවකුත් තියෙනවා නේද? ණයහා පොලිය නියමිත කාලය අවසානයේ එකපාර ගෙවන්න ඕනේ. අතන මොකද කියන්නේ? ණයහා පොලිය සමාන මාසික වාරික වලින් ගෙවන්න පුළුවන්. ඒතොර මාසික වාරිකයක් කියන්නේ මාසයක් කියන එක. මාසේ කොටස් වලින් ගෙවන්න පුළුවන්. බලන්න එතකොට දයාසීලි මහත්මියට රුපියල් 240,000ක ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය විය. එතකොට දැන් දයාසීලි මහත්මිය තමයි ඔයාලා. ඔයාලා මේ ණය ගන්නවා කියලා හිතාගෙන අපි මේ ගාන හදමු. තමුන්ගේ කරගත්තාම ගාන අපිට ගාන හදන්න ලේසි. එතකොට අපිට පෙන්වන්න ඕනේ මොකද්ද? ඇයට ණය මුදල් ලබා ගැනීම වඩා වාසිදායක වන්නේ කුමන ආයතනයෙන්දයි කියලා අපි දයාසීලි මහත්මියට ගාන හදලා කියන්න ඕනේ. මෙන්න මේකෙන් ණය ගන්න. මේකෙන් ගන්න එක ලාභයි. 10%යි පොලිය වගේ පෙවුනට, එහෙම නැත්නම් 18%ක් පොලිය වගේ වෙනුනට කෝකද වඩා වාසිදායක කියලා එයාට එකපාර තීරණය කරන්න දෙන්නේ නැතුව බලමු අපි ගාන හදලා. අපි බලමු ඉස්සෙල්ලා ඒ ආයතනයෙන් කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඒ ආයතනයේ දරුවනේ ගණනය කරන්න හීනවන ශේෂය නම් ඔයාලට මතක තියෙන්න ඕනේ හීනවන ශේෂ ක්‍රමයට ගණන් හදනකොට සියලුම ගණනය කිරීම වෙන්නේ මාස ඒකකවලට. කියන්නේ මාසෙකට ගෙවන කොටස් වශයෙන්. ඔයාලට මතක ඇති එහෙමනම් දැන් මේකේ ණය මුදලක් ලබා ගන්න නිසා මුලින් ගෙවන මුදලක් නැහැ. මෙතකොට මේක අවුරුදු දෙකකින් ගෙවන්නේ. එතකොට අවුරුදු දෙකක් කියන්නේ මාස ඒකක 24ක්. ඒ කියන්නේ මාස 24ක්. එයා මේක ගෙවන්නේ මාස 24කින්. එතකොට එක මේ 240,000 ණයට ගත්ත කියලා හිතන්නකෝ දැන් ඔයාලා. මේ 240,000 ණයට අරගෙන ඔයාලා පොලියක් නැතුව අවුරුදු දෙකකින් ගෙවනවා මාසෙන් මාසෙ. එහෙමනම් මාසික වාරිකයගේ කීයක් වෙයිද පොලියක් නැතුව? අපි ඒක හොයාගන්න ඕනේ මොකද්ද? එතකොට ණය වාරිකය, මාසික වාරිකය, පොලිය රහිතව මාසික වාරිකය හොයාගන්න පුළුවන් අපිට 240,000 කියන එක බෙදන්න 24න්. අන්න එතකොට එනවා මොකද්ද? ණය මුදලේ මාසික වාරිකය. ණය මුදලින් මාසෙකට ගෙවන ගාණ අපිට එනවා දරුවනේ. එතකොට 240,000 24න් බෙදුනහම රුපියල් 10,000යි. පොලියක් නැත්තම් දයාශීලී මහත්මියට පුළුවන් රුපියල් 10,000 ඒවා 24කින් ණය ගෙවල ඉවර කරන්න. නමුත් පොලියක් අය කරන ඕනේ මෙතනල. වැම් මතක තියාගන්න ඕනේ පොලිය අය කරන්නේ කොහොමද? මේ මාස ඒකකවලට. ඒ කියන්නේ දැන් මාස ඒකකයක් කියද රුපියල් 10,000යි. මාස ඒකකයකට අපි බලමු එහෙමනම් මාසෙකට පොලිය කීයද කියලා. මොකද මෙයාලා ගණනේ කරන්නේ මාසවලට පොලියනේ. අපි බලමු එහෙනම් මේ වාරිකේට රුපියල් 10,000ට මාසෙකට පොලිය හොයාගන්න ඕනේ. අපි ඒක හොයාගන්නේ මෙහෙමයි. රුපියල් 10,000ට 10,000ක් කීයද කියලා බලනවා. එතකොට එන්නේ වාර්ෂික පොලිය. එතකොට 10,000 ගුණ කිරීම 100ෙන් 10,000ට ගුණ කිරීම 12ෙන් 1. ඒ කියන්නේ මේක 12ෙන් බෙදන්න ඕනේ දරුවනේ. අපි හොයන්නේ මොකද්ද? මේ මාසයකනේ රුපියල් 10,000ක් ගෙවන්නේ මාසයකටනේ. එතකොට මේ මාසයකට පොලිය නිසා මේක 12ෙන් බෙදන්න ඕනේ. මෙන්න මේක සුළු වුණාම 10,000 ගුණ කිරීම 100ෙන් 10,000ට ගුණ කිරීම 12ෙන් 1. මේ ටික සමස්තය සුළු කරගත්තාම දැන් 100ෙන් බෙදුවාම අපිට 10,000 100ට බෙදුනහම එතන ඉතිරෙනවා 100ක්. 12යි 18යි බෙදන්න පුළුවන් දරුවනේ අපිට 6ෙන්. 12ට 6 ඒවත් 2යි, 18ට 6 ඒවත් 3යි. ඊට පස්සේ 100ක් තියෙනවා මෙතන. 100 බෙදන්න පුළුවන් 2ෙන් එනවා 50ක් කියලා. එතකොට අපිට එනවා 50 ගුණ කිරීම 3 150යි. ඔන්න එනවා රුපියල් 150ක්. ඒ කියන්නේ මොකක්ද? රුපියල් 10,000කට මාසෙකට පොලිය රුපියල් 150. එහෙනම් අපි බලමු දැන් මෙයා රුපියල් 10,000 කොටස් කීයකට ණය ගෙවනවද? අපි අන්න ඒකට කියනවා මොකක්ද? මාස ඒකක ගණන. පොලිය ගෙවන මාස ඒකක ගණන. මාස ඒකක ගණනයි මාස ගණනයි වෙනස් දරුවනි. මාස ඒකකයක් කියන්නේ රුපියල් 10,000ක්නේ. එයා ණය ගෙවන්න පටන් ගන්න දවසේ ගෙවනවා මාස ඒකක 24කට පොලිය. දෙවෙනි මාස වෙනකොට මාස ඒකකයක් අඩු වෙනවා, ගෙවන්නේ මාස 23කට පොලිය. ඊළඟ මාස 22කට ඔහොම අඩු වෙලා අන්තිමට මාස ඒකකට පොලිය වෙනවා. එහෙනම් මේ මාස ඒකක ගණන ඔයාලට හොයන්න මතක ඇති අර සමාන්තර ශ්‍රේණියක පදයෙන් වල එකතු හේව්වා අපි n බෙදීම දෙක වාරයක් a ධන l කියන එක. එතකොට මේක n කියන්නේ 24යි, මාස ගණන 24 බෙදනවා දෙකෙන් ගුණ කරනවා. a කියන්නේ මේකේ පළවෙනි මාසයට වෙනකොට පද තියෙනවා මාස 25ක්, අවසාන මාසයේ 1යි. එතකොට 24 ධන 1. එතකොට 24 බෙදීම 2 ගුණ කරන්න ඕනේ 24 ධන 1 කියන්නේ 25. එතකොට 24 දෙකෙන් බෙදුනහම 12ක් එනවා දළුවනේ. 12 25 ගුණ කරපුවාම එනවා 300ක්. ඒ කියන්නේ මොකද්ද? මෙයා රුපියල් 10,000 කෑලි නැත්නම් 10,000 කොටස් 300කට පොලිය ගෙවනවා. දැන් අපි හොයලා තියෙනවා 10,000 කොටස් 1කට පොලිය කීයද? 150යි. එහෙනම් 10,000 කොටස් 300කට පොලිය හොයනද 150 300ෙන් ගුණකරනද අපිට එනවා ඒ කියන ආයතනයේට දයාශීලී මහත්මිය ගෙවන්න ඕන මුළු පොලිය රුපියල් 45,000ක් කියලා. අපිට ගාන හදන්න පොලි දෙක සංසන්දනය කරගත්තාම ඇති නිසා අපි මෙතනින් මේ ඒ ආයතනයේ මුළු පොලිය රුපියල් 45,000යි කියලා තියලා අපි දැන් අනිත් පැත්තට හැරෙමු. මොකද්ද B ආයතනය කොහොමද කරන්නේ කියලා. එයාලා ආය කරන්නේ වැල් පොලී ක්‍රමයටනේ. එහෙනම් අපි හොයන්න ඕනේ මෙතන අවුරුදු දෙකයිනේ. පළවෙනි වසරට පොලිය ලෙස අපිට හොයන්න පුළුවන් දරුමනේ 240,000ටම පොලිය හැදෙනවා 10%ක් කියලා. එතකොට 240,000ට 10%ක් කියන්නේ 24,000යි. ඒ කියන්නේ දයාසිරී මහත්මියට රුපියල් 240,000ට පළවෙනි අවුරුද්දට පොලියල් වැටෙනවා රුපියල් 24,000ක්. දැන් මෙයා ඔක්කොම එකපාරනේ ගෙවන්නේ. ඒක නිසා දැන් මොකද වෙන්නේ, දෙවෙනි අවුරුද්ද ලබනකොට මෙයාගේ ණය මුදල මහ බරක් වැඩි වෙලා එනවා. මොකද්ද අර 240,000ට මේ 24,000ත් එකතු කරලා තමයි බී ආයතනේ පොලි හදන්නේ. වැල් පොලි ක්‍රමය කියන්නේ ඒකනේ. එහෙනම් බලමු දැන් දෙවෙනි වසර අවසාන වෙනකොට, එහෙම නැත්නම් දෙවෙනි වසර පළවෙනි වසර අවසාන වෙනකොට, එහෙම නැත්නම් දෙවෙනි වසර ලබනකොට මෙයාගේ ණය මුදල වෙලා තියෙනවා කීයක්ද? අර 240,000ට 24,000 එකතු වුණාම 268,000යි. එහෙනම් දයාසිරි මහත්මියගේ දෙවෙනි වසර පටන් ගන්නකොට එයාගේ ණය බර තියෙනවා 268,000ක්. බී ආයතනේ මොකද කරන්නේ? මේ 268,000 දෙවෙනි අවුරුද්දටත් පොලියේ ගණනය කරනවා කොහොමද? 10%. එතකොට එනවා දරුවනේ කීයක්ද බලන්න, 268,000 10%යි කියන්නේ සුළු වුණාම එනවා කීයක්ද? 26,800ක්. ඔන්න එතකොට බී ආයතනයට දයාසීරි මහත්මිය පළවෙනි අවුරුද්ද ගෙවන්න ඕනේ 24,000ක පොලියක්. දෙවෙනි අවුරුද්දේ යා ගෙවන්න ඕනේ පොලිය විතරක් 26,800ක. දැන් අපිට පුළුවනි පොලි දෙක ගණනය කරලා මේ ගාන සංසන්දනය කරගන්න. අපි බලමු එහෙමනම් බී ආයතනයට ගෙවිය යුතු මුළු පොලිය එනවා එහෙමනම් 24,000 එකතු කිරීම 26,800. මේ දෙක එකතු වුණාම එනවා දරුවනේ කියද්ද රුපියල් 50,800. අන්න දැන් අපිට පුළුවන් දයාසිරි මහත්මියට කියන්න, ඔයා ඒ ආයතනයේ ණය ගත්තොත් පොලිය ගෙවන්න වෙන්නේ රුපියල් 45,000යි, බී ආයතනයෙන් ගෙවන්න ගත්තොත් ඔයාට පොලිය ගෙවන්න වෙනවා රුපියල් 50,800ක්. ඒ කියන්නේ රුපියල් 5,800ක් වැඩියෙන් ගෙවන්න වෙනව අවුරුදු දෙකට. ඒක නිසා ඔයාට වඩා වාසිදායකයි ඒ ආයතනයෙන් පොලිය ගන්න එක. මේ කියන්නේ ණය මුදල ගන්න එක. ඒ වගේ මෙයාට තවත් වාසියක් තියෙනවා පහදලා දෙන්න පුළුවන්. මොකද්ද? බී ආයතනයෙන් 240,000ක ණය මුදලට මේ රුපියල් 50,800ක් එකතු වුණාම එයාට එකපාර ගෙවන්න වෙනවා කීයක්ද? 290,000ක් එකපාර ගෙවන්න වෙනවා මේ මුදල 290,000. හැබැයි ඒ ආයතනයෙන් ගත්තොත් මොකද්ද වෙන්නේ? අර 240,000 ණය මුදලට එයාලා 45,000 පොලිය එකතු කරනවා. එතකොට එන්නේ කීයද? 285,000. මේ 285,000 තමයි මෙයාලා 24න් බෙදලා ගෙවන්නේ. එතකොට රුපියල් 10,000 ගාන ගානේ, 10,000 සම්පූර්ණ අපිට මේක අහලා නැහැ දරුවනේ. නමුත් එතකොට රුපියල් 10,000 ගණනක් ගානේ වාරික 24කින් ගෙවන්න පුළුවන්. එතකොට මේ වාසි දෙකම නිසා කොහොමත් මේ වාරිකය ගණන කෙසේ වෙතත් පොලිය සම්බන්ධව තියෙන පහසුකම නිසා අපිට කියන්න පුළුවන් මොකද්ද? එහෙමනම් දයාසීලි මහත්මියට බී ආයතනයෙන් නෙමෙයි ඒ ආයතනයෙන් ණය මුදල් ලබා ගන්න එක වඩාත්ම වාසිදායකයි කියලා. එතකොට දරුවනේ මෙන්න මේ විදිහේ ගාන අපිට ඔයාලගේ ගණිතයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අර ලකුණු 10ක් දෙන ගානකදී මේ වගේ ගානක් ලැබෙන්න පුළුවන්. මොකද මේක ලකුණු 10ක් බෙදලා දෙන්න ඉතාම හොඳ සුදුසු ගානක් වෙන නිසා. ඉතින් මේ අපිට අද එතකොට සාකච්ඡා කරන්න තිබුණේ ඔයාලත් එක්ක පොනරීක්ෂණ අංක 38 සහ පොනරීක්ෂණ අංක 39 කියන පොනරීක්ෂණ අභ්‍යාස දෙක. මම හිතන්නේ අපි මේ දෙක සාකච්ඡා කරා ඔයාලට පැහැදිලි වෙන්න ඇති මම හිතන්නේ. මොකද අපි දැන් දීර්ඝ කාලයක් මේ විදිහට ගණන් හදන නිසා අර දැකීමකින් තොරව වුණත් අහගෙන ඉඳලා යම් කිසි මනෝමය රටාවන් ටිකක් ඇඳගෙන මේ ගණන් ටික ඔයාලට හදන්න පුළුවන් වෙන්න ඇති. ඔයාලා අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා හිටියනම් මං හිතන්නේ තව මේ ඉතුරු පුනරීක්ෂණ අභ්‍යාස ටික අපිට ඉදිරියේදී සාකච්ඡා කරගන්න පුළුවන්. එමනම් දරුවනේ අදටත් අපි අපේ වැඩසටහන අවසන් කරමු. ඔයාලා හැම දෙනාටම ඔයාලගේ බලාපොරොත්තු වලට ගමන් කරන්න පුළුවන් වාසනාවන්ත හෙට දිනයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැම දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම ආයුබෝවන් කියලා මම නවතිනවා දරුවනේ.